අවසරයි ස්වාමීන් වහන්ස, දැන් ඔය මම ඔය ධර්ම සාකච්ඡා වලට ගියාම උනත් මේ ඔය සමහර මිනිසු කියනවා මේ සම්මත ලෝකයේ කියලා කියන්නේ මේ මේස, ගෙවල්, දොරවල්, යාන වාහන මෙන්න මේ වගේ දේවල්. එතකොට පරමාර්ථය කියන්නේ මෙවුව නෙමෙයි, මේ පරමාර්ථ ලෝකේ අපි විපස්සනා කරන්න ඕනේ. සම්මත ලෝකේ විපස්සනා කර යුතු නැහැ. ඒක මේ සාමාන්‍ය දෙයක්. ඒක සාමාන්‍ය මේ සුට්ටක් ගොදුරු වෙනවා කියලා ඕන විදිහට කියනවා. ඉතින් මට ඒ වෙලාවේ මේ ලොකු විපිරිසර භාවයක් ආවා. මොකද්ද මේ කියන්නේ කියලා මේ වගේ මට අතීතයේත් ඔය පොත්පත් කියවල වුණත් මේ ප්‍රශ්නයක් ගොඩ නැගුණා. ඒ කියන්නේ කොහොමද මේක විපස්සනා කරන්නේ? එතකොට දැන් මට මේ පේන්නේ නැති දෙයක් පරමාර්ථය කියන එක අහුවෙන්නෙත් නැහැ. එතකොට මට ඒ තරම් දියුණු සමාධියක් ඇත්තෙත් නැහැ. එතකොට කොහොමද මම මේ 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 විපස්සනා ඉදිරියට යන්නේ? මේ ඒ වගේ සියුම් සමාධියක් නැතුව කොහොමද මම මේ විපස්සනා කරන්න කියලා මට ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් සායනහස ඒක දැන් කොහොමද මේ ඇත්තටම අපි මේ මේක ගැන මේ විග්‍රහ කරගන්න ඕනේ, මේ අපේ මේ විපස්සනාව දියුණු කරගන්න අවසරයි.
සම්මුති පරමාර්ථ කියලා අපට නිතර අහන්න ලැබෙන කතාවක් නේ. බුද්ධ කාලේ ඇත්තටම එහෙම කතාවක් දැන් අපිට පිළිද අහන්න ලැබෙන්නේ නැහැ නිතරම. ඒතකොට ඔය පරමාර්ථ කියලා දැන් නිතර භාවිතා වෙන්නේ ඔය නාම රූප වලට. නාම රූප එහෙම නැත්නම් ස්කන්ධ ධාතු ආයතන කියන ඒවාට තමයි පරමාර්ථ කියලා භාවිතා වෙන්නේ. සම්මුති කියන එක මේ ගැන පොඩි කාරණා ටිකක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. සම්මුති කියලා එක එක මිනිස්සු එක එක ඒවා අදහස් කරනවා. සමහර දැන් සාමාන්‍යයෙන් සම්මුති කියන එකේ අදහස තමයි මේ යම් යම් දේවල් වලට මිනිස්සු සම්මත කරගත්තා වූ නම් කියන එක සම්මුතිය. සම්මුතියක් ඇති කරගන්නවා කියලා අපි කියන්නේ මොකද්ද? මේ අපි මේ දෙයට මෙහෙම කියමු කියලා. දැන් මිනිස්සුන්ට සත්වයන්ට එක එක දේවල් අරමුණු වෙනවනේ. ඒ අරමුණු වන දේවල් වලට කියනවා ධර්මයෝ කියලා. ඉතින් අතීතයේ දේවල්, අනාගතයේ, වර්තමානයේ එක එක දේවල් මිනිස්සුන්ගේ සිතට ග්‍රහණය වෙනවා. ওই නාම රූපක් ග්‍රහණය වෙනවා. ඊට පස්සේ ඒ නාම රූප වල ක්‍රියාවලි හිතට සම වැටෙනවා. ඊට පස්සේ එක එක රූප විතරක් සමහරට අපිට අරමුණු වෙනවා. අරමුණු වෙනවා කියන්නේ අපේ ඒක හිතට ඉදිරිපත් වෙන ආරම්භණයක් වශයෙන්. ඉතින් ඒ නාම රූප ඊට පස්සේ අනිකුත් ඒ සියලු තමන්ට වැටහෙන මෙන්න මේ දේවල් ආවේනික දේවල් වලට අනිත් අයටත් ඒ වගේම දේවල් වැටහෙනකොට ඒ පුද්ගලයන් අතර ඒ වැටහෙන දේවල් ගැන කතා කරන්නට ගියාම, ඒව ගැන මේ ඒව ගැන අදහස් වමාරු කරගන්නට ගියාම ඒ සමාජ ඒ පිරිස් ඒවට ඒගොල්ලෝ නම් දාගත්ත පහසු සඳහා. අන්න ඒවා ඒගොල්ලෝ නමක් සම්මත කළා. දැන් ඔන්න රජ කෙනෙක් කියලා මිනිස්සුන්ට වැටහෙනවා. එතකොට මේ මුල්ම කාලේ එයාට මහා සම්මත කියලා නමක් දාගත්තා. ඒ වගේ අපි හිතමු අපිට වැටහෙනවා වේදනාවක්. වේදනාවක් වැටෙනවා අනිත් මිනිහටත් වේදනාවක් දැනෙනවා. එතකොට ඒක කාට හරි කියන්න ගියාම දොස්තර කෙනෙක්ට හරි වෙන පුද්ගලයෙකුට හරි ඒකට එක එක භාෂාවලින් ඒ මිනිස්සු නම් දාගත්තා. වචන හදාගත්තා. අදහස් හුවමාරු කරගන්න තමන්ටත් වැටහෙන දෙයක් අනිත් කෙනෙකුට කියන්නට. එතකොට නොයෙකුත් රූප වල ආකාර වැටහෙනවා නේ. සතර මහා භූතයෝ කියන උපාදාය රූප කියන ඒවට නම් දාගත්තා. ඒ ආවේනික ආකාර වැටහෙද්දි වෙනස්කම්. රූප සමූහය එකතු වෙලා එක එක දේවල් වැටහෙනවා. පර්වතයක්, ගලක්, මනුෂ්‍ය ශරීරයක්. දැන් කොටස් 32ක් තියෙනවා මේ මනුෂ්‍ය ශරීරෙ. ඒතර එතන රූප සමූහයක්. ඒකට අපි මුළු ඔක්කොම එකතු කළාත් අපිට ඒක එක එකක් වශයෙන් අපිට පේනවා. එතකොට ඒකට අපි කියනවා ශරීරය, කය කියලා. කය කියලා අපි කියන්නේ ඒක අපි සම්මතයක් කරගත්තානේ. අපි මේ 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 මුළු සමූහයටම අපි කය කියලා කියමු. කායෝ කියන වචනේ තේරුම නිකන් සමූහයක්, මේ පිළිකුල් සමූහයක් එකට එකතු වෙලා කියන එක. ඊළඟට ඒ වගේ දැන් මේ කොළය කන්දක් තියෙන අතුපතර තියෙන ගෙඩි තියෙන එකට අපි ගසක් කියලා කියමු. ඒ සමූහයකට ඒ වගේ නම් දාගත්තා. රූප සමූහයකට. සමහරවිට නාම රූප ක්‍රියාවලියකටම නම් දානවා මිනිස්සු. ඒ කියන්නේ දැන් සත්වයා කියලා කියන්නේ අපිට රූපයක් කියලා කියන්න බෑ. නාම ධර්මයක් කියලා එක ධර්මයක් කියලා කියන්න බෑ. ඒක අපි ගත්තොත් මුළු නාම රූප ක්‍රියාවලියක් ගැනම හිතලා මෙහෙම මෙහෙම සිතුවිලි හට ගන්නවා, ඒ තණ්හාව හට ගන්නවා, ඒ තණ්හාව නිසා නැවත භවයක් සකස් වෙනවා. එතකොට ඒ භවයේ සකස් වෙනකොට කර්ම ශක්තියෙන් නැවත රූප හට ගන්නවා. මෙහෙම මෙහෙම යන ක්‍රියාවලියක්ම සලකලා මිනිස්සු ඒකට ඒක ගොනු කරගෙන ඒකෙත් නිකන් ආවේනික බවක් තියෙන නිසා අනිත් දේවල් වලින් ඒ කාරණේ වෙන් කරලා පෙන්වලා දෙන්නේ ඒවට සත්‍යය කියලා නම දැම්. එතකොට ඒ වගේ සමහර නම් දාලා තිනු දැන් අපි ධර්ම මොකද බලෝ නිරෝධ සමාපatti කියලා. ඒක නිරෝධ සමාපatti කියලා නමක් වැටුනේ එහෙම නමක් භාවිතා කරන්නේ එහෙම ආවේනික ධර්මයක් මිනිස්සුන්ට වැටහෙන නිසා. එතකොට ඒක වැටහෙන්නේ කොහොමද? ඔන්න සිත ධාන අවස්ථාවකට වටිනා. ඊට පස්සේ සිත නිරුද්ධ වෙනවා. සිත හටගන්නේ කාලයක් යනකම්. ආයි ඒ සමාපatti නැගිටිනවා කියන්නේ සිත හටගන්න පටන් ගන්නවා. එතකොට සිත තිබීමත් කාලයක් තුළ නැති වී තිබීමත් නැවත හට ගැනීමත් කියන මුළු ක්‍රියාවලියම සලකලා ඔය කාලේ අර කර්මජ රූප ශරීර උෂ්ණත්වයේ ශරීරයේ පවතින ඒවැ පැවැත්මත් සිතේ අර වෙනස්කම් ටිකත් සලකලා ඔය ඔක්කොටම කිව්වා නිරෝධ සමාපත්තිය කියලා. එතකොට ඒක එක නාමයකට හෝ රූපයකට කියපු දෙයක් නෙමෙයි. මේ මුළු ක්‍රියාවලියක්ම ඇති නැති බව ඒකේ ආකාරයන් සලකලා දෙන නාම. එතකොට අන්නේ එහෙම එක එක ඒ නම් ඇති වුණා. නම් ඇති වෙන්න හේතු උනේ මොකක්ද? මිනිස්සුන්ට වැටුණා වූ එක එක ධර්ම. අන්නේ ඒවට අපි කියනවා සම්මුති කියලා. ඒක පාලියේ ඉස්සර කාලේ ඔකට ඒ වචන පාලිය භාවිතා වුණේ පඤ්ඤත්ති කියලා. පඤ්ඤත්ති. දැන් අභිධර්ම පිටකේ තියෙනවානේ පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය කියලා එක පිටකයක්. අභිධර්ම පිටකේ පොත් හතක් තියෙනවානේ. අන්නේ ඒ වගේ. එතකොට ඒ පඤ්ඤත්ති කියන වචනේ වගේ දැන් බුදුරජාන් වහන්සේ නොඑක් දේවල් මිනිසුන්ට කියලා දෙන්නට නොඑක් ආකාරයෙන් ධර්මයන් ගොනු කළා ඒවට නම් දුන්නා.
එතකොට මේ අපි දැන් අපි කියමු ඔන්න ගයක් කියන එක අපි පනවගත්ත දෙයක් නෙමෙයිද? එතකොට
මේ ගයක් කියලා දැන් මේ අපි දැන් මොනවද කියන්නේ මේ හුලෝයි මේ ඒ දෙවදඬුයි ගඩොලුයි ඒ පාදමයි භූමියයි ඒවා අපි එක්තරා ආකාරයකට සකස් කරලානේ ගයක් කියන එක හදාගන්නේ. එතකොට අපිට දැන් ගයක් ඉදිරි පිටට එනකොට හරි ගයක් මතක් වෙනකොට හරි ගයක් කියලා අනික් පරිසරයෙන් වෙන් කළා මෙතන ගයක් තියෙනවා කියන මෙතන විශේෂිත රූපවල සකස්මක් පේනවනේ. එතකොට අන්න ඒක දැන් වෙන මිනිහෙක්ට කියන්න ඕන මේ මෙතන මෙතන මෙහෙම ගයක් තියෙනවා කියලා. ඒ ගයක් කියලා සිංහලෙන් ඒ වචනේ හදාගත්තා. ඒ වචනේ හැදුනේයි අර රූප ධර්ම වල තියෙන ආවේනික බවක් සලකාගෙන නේද? උදේට ගයක් එකක් සම්මුතියක්. ඒ කියන්නේ ගයක් කියන වචනේ මේ කියන්නේ ගය නෙමෙයි. ගයක් කියලා සිංහල භාෂාවේ ඇති වුණා වූ සම්මුතිය. ඉංග්‍රීසියෙන් කියනවා හෝම් කියලා මොකක් හරි. එතකොට ඒකේ තවත් පොඩි වෙනසක් තියෙනවා නම් අපි කියනවා කුටි කියලා. කුටිය කියලා. ඒ වගේ මේ ඒ ආවේනික ධර්ම සමූහයකට දුන්නා වූ නමක් ඉගේ කියන්නේ. හරි. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ සමහර දේවල් සමාජයේ තිබ්බ නම්ම පාවිච්චි කළ සමහර දේවල් කියන්නට තණ්හාව කියලා ගත්තොත් ඒක බුදුරජාණන් වහන්සේ හදපු නම නෙමෙයි. ඒ සමාජයේ භාවිතා වුණා මේ රාගයට, ලෝභයට, තණ්හාව කියන එක නේ. එතකොට මිනිසුන්ට දහම් කරුණු කියලා දෙද්දි සමාජයේ භාවිතා වෙච්ච නමම යොදා ගන්න අවස්ථා තියෙනවා. මොකද ඒ වචනේ කියනකොට ඒක අහන මිනිසුන්ට ඒ ධර්මතාවය ගැන වැටහීමක් ඇති වෙනවා. ඊට පස්සේ තණ්හාවේ දැන් බුදුරජාණන් වහන්සේට උණි තණ්හාව ඇතිවෙන හැටි කියලා දෙන්නේ. වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියලා. වගේ කියලා දෙන්න යන අවස්ථාවක එතකොට වේදනාව කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ වේදනාව කියලා මම කතා කරනකොට අනිත් මිනිසුන්ට ඒ මිනිසු අදහස් වෙන්නේ මොකන්ද කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නෙමෙයි සාමාන්‍ය වෙන කවුරු හරි බණක් කියනකොට උනත් ඒක දන්නවා. එතකොට මිනිස්සු කතා කරනකොටත් එහෙම අපි එකිනෙක අතර බොහෝ විට කතා කරන්නේ අපි හිතනවා මෙයා මේ වාක්‍ය කියනකොට මෙයාට මේ මට දැනෙන දේ මෙයාට අදහස් වෙයි කියලා කල්පනා කරගෙන තමයි එහෙම කියන්නේ.
අපි මට ওই සූත්‍රවල සායනා සම්බුණා අර පරිඤ්ඤාතාවී පුද්ගල කියන එකද භාග්‍යතුන් වහන්සේ ඒක විස්තර කරනවා අරහාතිස්ස වචනීයන් කියලා. ඔව්. ඒ කියන්නේ පිරිසිඳ අවබෝධගත් පුද්ගල කියන්නේ රහතන් වහන්සේට කියලා.
ඔව්. දැන් ඒත් ඇවිල්ලා ඒ ධර්ම සමූහයක් ගැන කියන කතාවක්නේ. මෙන්න මෙහෙම ධර්ම සමූහයක් තියෙනවා. ධර්ම සිතුවිලි හට ගන්නවා. ওই අතරේ කෙලෙස් හටගන්නේ. හරි. අන්න ඒ සමූහයක් ගැන සලකලා කියනවා. අන්න ඒකට රහතන් වහන්සේයයි කිව යුතුයි කියලා. අරහාති වචනීයන්නේ. එතකොට ඒ අර ධර්ම සමූහයක් අපේක්ෂා කරගෙන තමයි ඒ නම කියන එක යෙදුනේ.
ධර්ම සමූහයක් කියන්නේ.
එයි දැන් කෙලෙස් ඇති බව නැති බව. අනිකුත් ස්කන්ධය ඇති බව සහ කෙලෙස් නැති බව. අරහත්ත්වය කියලා කියන්නේ අපි ඒකනේ. අන්න එහෙම. එතකොට ඇති බවත් බලපාලා තියෙනවා නැති බවත් බලපාලා තියෙනවා ඒක අර්ථ දක්වන්නට. එහෙමනම්. හරි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ එක එක අර්ථ දැක්වීම සිද්ධ කරනවානේ. සමහරට සමාජයේ අලුත් නැති අර්ථ දැක්වීම සිද්ධ කරනවා. තියෙන වචන ටිකක් යොදාගෙන පටිච්ච සමුප්පාදේ කියලා කිව්වහම නේ ඒක ඊට ඉස්සෙල්ල කාලේ තිබෙන්නේ බුද්ධ කාලේ ඉස්සෙල්ලේ. මේ පරිසම්පාදයේ කියන එක බුදුරජාණන් වහන්සේ මේ එක එක ධර්ම අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය පෙන්වන්නට යොදපු වචනයක් නේ. එතකොට නොයේ කරුණු පෙන්වලා දීලා කියනවා මෙන්න මේක තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ නේ. ඊට පස්සේ ඒක ඒ කරුණු අහන් හිටපු එක්කෙනාට සුතමේ ඥානය තියෙනකොට එයාට වැටෙනවා පටිච්ච සමුප්පාදය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා සරල අර්ථයකින් වැටෙනවා. එතකොට ඒ වගේ බුදුරන් වහන්සේ මේ එක එක දේවල් වලට සමහරලාට අලුතෙන් නම් දුන්න තියෙන නම්ම හරියට ගොනු කරලා පෙන්වනවා සමහර වෙලාවට. එතකොට ඒ වගේ අපි ගත්තොත් දැන් බුදුරන් වහන්සේ උදනවා ඔන්න මෙහෙමයි. අතීත අනාගත වර්තමාන දුර ළඟ ඈත හීන ප්‍රණීත සියලු රූප වලට මම රූපස්කන්ධය. රූපස්කන්ධය කියලා අපි කියමු. ඇයි මොකටද එහෙම කියන්නේ? කියන්නේ දැන් බුදුරණන්සේට රූපස්කන්ධය ගැන පොදුවේ ඔක්කොම එකට පාර සලකලා වෙන කෙනෙක්ට කියලා දෙන්න ඕනි මේක අපිටම අනිත්‍ය දුකයි අනාත්මයි කියන. එතකොට වර්තමාන රූප විතරක් නෙමෙයි අතීතේ රූපත්. ඒ ටික විතරක් නෙමෙයි අනාගතේ හත ගන්න තියෙන රූපත්. ඒ මේක තවත් ඒකේ අර්ථය හොඳට වැටහෙන්නට මේ දුර ළඟ ඈත හීන ප්‍රණීත ඒ සියලු රූප නේ. එතකොට අන්න ඒ අර්ථ දැක්වීම බුදුරණන්හන්සේ කරනවා. එතකොට අනික් මෙතන මේ තමන්හන්සේ අදහස් කරන්නේ මේ රූප ටික ගැන විතරයි. නාම ධර්ම මෙතෙන්දී අදහස් කරන්නේ නැහැ කියලා කියන්නට අනිත් ඒවායන් වෙන් කරලා. හරියටම මෙන්න මේ ටික තමයි මම මේ අදහස් කරන්නේ මේ වචනෙන් කියලා කියන්නේ කියන ස්වභාවයක් ඒකේ තියෙනවානේ. එතකොට එතන ඒක තියෙන පණවන ස්වභාවයක්. පණවනවා කියන්නේ අනිත් දේවල් වලින් වෙන් කරලා අනිත් දේවල් මිශ්‍ර නොවන විදිහට තමන්ට කියන්න ඕනි දේ හරියටම ඉලක්ක කරලා කියන්නට. අන්න ඒ වගේ අවස්ථාවක එනවා සිතෙන් එක ගොනු කර ගන්නට අපි කියන සංකා එහෙම කියලාත් වචන යොදනවා පඤ්ඤත්ති කියලා තමයි ඒකට පාලියෙන් අදන්නේ. ඊට පස්සේ ඒ වගේම ඒකට යොදනවා ඒ දැන් තමන් හිතෙන් ගොනු කරගත්තා වූ ධර්මයට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ නමක් දුන්නා. මෙන්න මේ ධර්ම සමූහයට මේ අතීත අනාගත වර්තමාන සියලු ත්‍රිකාලික රූප සමූහයට රූපස්කන්ධය කියලා. ඊට පස්සේ ඒක අහන් ඉන්න එක්කෙන ඔන්න තේරුම් ගන්නවා හරි මෙන්න මේ බුදුරන් වහන්සේ රූපස්කන්ධය කියලා ආයි කියනකොට අදහස් කරන්නේ මෙන්න මේ සියලු ධර්ම සමූහය කියලා. එතකොට එයත් ඊට පස්සේ ඒක භාවිතා කරන වෙන අයටත් එයා රූපස්කන්ධය කියලා මෙන්න මේ ධර්ම සමූහයට අපි රූපස්කන්ධය කියලා අපි සම්මත කරගමු කියලා නේද. එතකොට දැන් රූපස්කන්ධය කියන එක මොකද්ද? එතකොට සම්මුතිය නේ. සම්මුතිය
රූපස්කන්ධය කියන එකද සම්මුතිය?
රූපස්කන්ධය
කියන නම
ඔය කියන වචනේ සම්මුතියක්. ඒක සම්මුතියක්. ඒ අය අතර භාවිතා වෙන සම්මුතියක්. මොකටද ඒක භාවිතා කරන්නේ? අර තයිකාලික රූප ගැන අදහස් කරගන්නට නේ. එතකොට ඒ වගේ විවිධ සම්මුති ඔය ලෝකේ භාවිතා කරන වචන. එයාගේම වචන එකතු කළත් අපි සම්මුති හදාගන්න. තනි වචනකින් සමහරලාට අපි ධර්මයක් ගැන කියනවා. දැන් වේදනාව, සංඥාව, සංකාර එක එක ධර්ම ගැන කියනවා. වචන පෙළක් ගොඩ එකට ගොඩරන් වලත් අපි යම් යම් දෙයක් ගැන කියනවා. අපි මේ ඉඳිනදා කතා කරද්දී හැම තිස්සෙම මේක අපි අතර සිද්ධ වෙනවා. අපි අලුතෙන් සම්මුතිය ඇති කරගන්නවා.
දැන් ඔය ගමක් කියලා කිව්වම මේකේ තියෙන ඔක්කොම ගැන කියන්නේ නැහැනේ. අපි පොදුවේ එකතු කරලා ගමක් කියලා කියනවා.
ඔව් ගමක් කියලා කියනවා. එතකොට මේ අපි මේ වචනයක් කතා කරනකොට අපි අලුතෙන් සමාහලලට සම්මුති දානවා. මේක නිතරම වෙන දෙයක් මේ කියන්නේ. ඔන්න අපි හිතමු අපි අලුත් කුටියක් හදනවා. හරි. ඊට පස්සේ මේ කුටිය ළඟ තියෙනවා අපිට මොනවා හරි බඩුවක්. දැන් තව හාමුදුරු කෙනෙක්ට අපි කියනවා ওই කුටිය පිටිපස්සේ තියෙන මේ ගල්ින් අරන් එන්න කියලා. හරි? අපි ඒ කුටියට නමක් දෙන්න ගියාම අපි හිතමු කුටියට ආබදව තියෙනවා ගහක්. ලොකු නුග ගහක්. අපි කියනවා අර නුග ගහ ළඟ කුටිය කියලා. නේද? එතකොට ඊට ඉස්සෙල්ලා එහෙම නුග ගහ ළඟ කුටිය කතාවක් තිබ්බනේ. දැන් මේ අලුතෙන් කුටියක් හදලා ඔන්න මේ අපි මේකට මේ යතුරු කැරල්ලට අපි තියමු මේක අපි මාක් එකක් දාමු නුග ගහ ළඟ කුටිය. හරි? දැන් ඔන්න අලු සම්මුතියක් ඇති කරගන්න. නුග ගහ කියලා ඉස්සර තිබ්බ සම්මුතිය. කුටි කියලා අපි අදහස් කරන දෙයක් තියෙනවා. දැන් මේ කුටිය ගැනම කියන්නට වෙන කෙනෙක්ට ඔන්න ඇති කරා අපි මෙතනට නුග ගහ ළඟ කුටිය කියන්නේ. එතකොට ওই වගේ අපි කියනවා අර උපාධ්‍යයන් වහන්සේගේ ගෝලයා කියලා කියන්නේ. එතකොට එයාට ඒ මම වෙන කෙනෙක්ට අර ගෝලයා ගැන කියන්නට අර අර වචන පෙළ යොදාගත්තා.
එතකොට ඔය වගේ අපි සමහර විට වාක්‍යයක් පාසා අලුත් සම්මුතිය ඇති කරනවා. සමහර විට තියෙන සම්මුතිය ඔස්සේ කතා කරනවා. මේක ඒ භාෂාවලට විශේෂ සම්බන්ධයක් තියෙනවා.
අනික මට හම්බුණා සයනස් දැන් මට මතක හැටියට දැන් අපි කියමු රූපේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් නොදක්නේ නම් එයා ශ්‍රමණයන් සේ සැලකුවත් ශ්‍රමණ සම්මත නැහැ, බ්‍රාහ්මණයන් ලෙස සැලකුවත් බ්‍රාහ්මණ සම්මත නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා.
ඔව්. අන්න ඒවා බලන්න. ඒවත් ඒ බුදුරජාණන් වහන්සේ අලුතින් මේ ධර්ම සමූහයක් ගැන පෙන්වා දීමක් නිසිද්ධ කරන්නේ. ශ්‍රමණයෝ සහ ශ්‍රමණයෝ නොවන එක ගැන අර්ථකථනයක් දෙන ධර්ම සමූහයක ඇති නැති බවක් තමයි උතන කියවෙන්නේ.
මේ ධර්ම සමූහයක් කියනකොට ඒක ධර්ම සමූහයක් ඇති නැති බව කියන්නේ. නමුත් නම් කිරීමක් තමයි එතකොට මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා කියන්නේ.
ඔව් එතනින් නම් කිරීමක් කරනවා එම භාෂාවෙන්.
ඒ කියන්නේ මේ ධර්මතා නැති කෙනා ශ්‍රමණෙක් නොවේ. මේ ධර්මතා තියෙන කෙනා ශ්‍රමණෙක් කියලා නම් කරනවා.
නම් කරනවා. එතකොට ඔය වගේ නම් දීම් වලට පාලිය භාවිතා වුණා පඤ්ඤත්ති කියන වචනේ. ඔක තියෙනවා ධර්ම සංගණි ප්‍රකරණේ පඤ්ඤත්ති ධම්මා කියලා. ඒක පැහැදිලිව දක්වලා තියෙනවා. ඒකේ අර්ථ හැටියට නාම කිරීමක්, නම් දීමක්, පැනවීම, සංකා, විවහාරය. සංකා කියනවා ගිනීමක් කියලා. එතකොට වෝහාරෝ කියලා කියනවා. සමඤ්ඤා කියලා කියනවා. සමඤ්ඤා කියලා කියන්නේ මේ පොදුවේ සමාජයක් ඒක ඒ ආකාරයට හඳුනනවා කියන්නේ සමඤ්ඤා. විවහාරය කියන එකම කියනවා අපි මේකට මෙහෙම විවහාර කරනවා කියලා. අපි මේකට කියනවා දෙහි ගහ කියලා. අපි මේකට කියනවා කටුවෙන් බොරි ගහ කියලා. විවහාරය කියන වචනෙත් ඔය නම් කිත් නම් වලට භාවිතයි. ඒතර දැන් මිනිහට අපි නමක් දෙනකොට කුඩා ළමයට නම් කිරීමක් නේ සිද්ධ කරන්නේ පොඩි කාලේ. අන්න එහෙම. මෙන්න මේ වගේ මේ ළමයට දැන් මේ තාත්තගේ මේ අම්මගේ මේ දෙවෙනි දරුවට මේ නම දෙමු අපි නේ. මේ වගේ මේ පිරිමි දරුවට මේ නම. එතකොට ඒ පේන අපිට පේන නිකන් පේන ආවේනික නම් ඒ දෙයකට අපි නමක් දුන්නානේ. අන්න ඒවට බුද්ධ කාලේ පාවිච්චි වුණේ පඤ්ඤත්ති කියලා. නාමකරණයට, සම්මුති දීමට, විවහාර කරන වචන වලට. ඒක භාෂාව සම්බන්ධ දෙයක්. ඒකට තමයි සැබෑවට සිංහලයේදී එද්දී සම්මුති කියනක භාවිතා වෙන්නට ඕනේ. තේරුණා නේද? ඒවා සම්මුති. එතකොට මේ සම්මුති කියන ඒව දැන් සමාජයේ මිනිසුන් භාවිතා කරද්දී ඕවා ඇති නැති දේවල් දෙකටම පාවිච්චි කරනවානේ. දැන් අපි ගමු ආත්මය කියලා. මිනිස්සු ඒ ආත්මය කියන වචනේ පාවිච්චි කරනවා Hindu යෝගීන් අතර නේද?
එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සු කියනවා මගේ ආත්මය කියලා. නමුත් බෞද්ධ හැටියට අපි කියන එහෙම ආත්මයක් නැහැ. එහෙම සත්‍ය වශයෙන් ආත්මයක් ලැබෙන්නේ නැහැ. එහෙම නিত্য වශයෙන්, ස්ථිර වශයෙන්, සදාකාලිකව පවතින ආත්මයක් දක්නට ලැබෙන්නේ නැහැ කියලා.
ඒ කියන්නේ අර ලක්ෂණ වලින් එච්ච දෙයක් නැහැ. එතන අපි කියනවා ඒ ආත්මය කියලා එක වචනයක් භාවිතා කළාට ඒක වචන මාත්‍රයක් විතරයි. එහෙම දෙයක් ඇත්තට නැහැ. සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියනවා. එතන අපි කියනවා සර්ව බලධාරී එහෙම දෙවියෙක් නැහැ නේ. එතන සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියන වාක්‍ය භාවිතා කිරීමක් පමණයි ඕව කවුද ගණන් ගන්න කියලා අපි කියන්නේ. අන්න එහෙම කියන්නේ ඕක වාක්‍යයක් එහෙම නැත්නම් වචනයක් විතරයි.
ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි.
ඒක ඇත්තටම ඒකේ අර්ථයක් නැහැ. එහෙම කියන දෙයක් නැහැ. හරි. ඒ වගේ දැන් සමහර විට මිනිස්සු විශ්වාස කළා හඳේ හාවෙක් ඉන්නවා කියලා නේ. හඳේ හාව කියලා ඒ හඳේ හාව කියන ඒ කියන දේ වචනයක් විතරයි. ඇත්තට හඳේ හාවෙක් නැහැ නේ. ඒ වගේ සමහර විට මිනිස්සු මේ සත්‍ය වශයෙන් නොවන්නා වූ දේවල්ටත් තියෙනවායයි කියලා හිතාගෙන වචන භාවිතා කරනවා. හරි. සත්‍ය වශයෙන් තියෙන දේවල් වලටත් වචන භාවිතා කරනවා. එතකොට අන්න ඒ ප්‍රවේදය පෙන්නන්නට පස්සේ කාලේ අර්ථකතාවල ඕකට ඕවට දැම්ම විද්‍යමාන පඤ්ඤත්ති සහ අවිද්‍යමාන පඤ්ඤත්ති කියන එක. ඒ කිව්වේ මේ සත්‍ය වශයෙන් තියෙනා වූ දේවල් වලට දාපු නම් ගන්නවා විද්‍යමාන පඤ්ඤත්ති. එහෙම නැත්නම් විද්‍යමාන පැනවීම. අපිට ඒක සිංහලට කිව්වොත් විද්‍යමාන සම්මුති කියලා කියන්න පුළුවන්. එතකොට සත්‍ය වශයෙන් නැති නිකන් වචන ටිකක් විතරයි කියලා අපිට ඒව දාන්න පුළුවන් අවිද්‍යමාන පඤ්ඤත්ති. එතකොට සත්‍ය වශයෙන් තියෙන දෙයකට වුණා ඒකත් වචන ටිකක් විතරයි. ඒකත් විද්‍යමාන දෙයක් ගැන අදහස් කළාට දැන් මේ වචන ටිකක් විතරනේ.
ඔව්
නේද? දැන් අපිට අපි මිනිහට නමක් කියනවා. අපි මෙයාට කියනවා ධනපාල කියලා. හරි? ධනපාල කියන එක දැන් මිනිහෙක් අපි දන්නවා සාමාන්‍ය මිනිහ මේ මිනිස්සේ ඉන්නවනේ නේද? ධනපාල කියලා කෙනා ඉන්නවා. එතකොට ඒ ධනපාල කියන එක සමහරට එයා මේ ධනෙ නැති දුප්පත් මිනිහෙක් වෙන්න පුළුවන්.
එහෙම.
හරි? එතකොට එයාට ධනපාල නෙමෙයි ඕනනම් මේ වෙන නමක් දාන්න පුළුවන්. ඒතර මේ එයාගේට ඒ කියන වචනෙන් මේ අර වචනේ අර්ථයම ලොකුට වැදගත්කම
නැහැනේ.
ඒ මේ සමාජයේ යාගෙන කතා කරන්න ඕනි වුණාම ඒ ධනපාල කියන එක යොදා ගන්නවානේ නේද? එතකොට ඒ වගේ අර ඒ සත්‍ය වශයෙන් තියෙන දේවල් වලට වුණ අරක යොදන නම විතරයි. ඉතින් ඒ වගේ අර ඒ වෙනස ආව අර්ථකතාවල විද්‍යමාන පඤ්ඤත්ති සහ අවිද්‍යමාන පඤ්ඤත්ති කියලා. ඒ කියන්නේ අර සත්‍ය වශයෙන් තියෙන දේවල් වලට යොදන නම් වලට කිව්වා විද්‍යමාන පැනවීම. සත්‍ය වශයෙන් නැති දේවල් වලට යොදන නම් වලට කිව්වා අවිද්‍යමාන පඤ්ඤත්ති.
නේද?
ඔව්. ඒක ටිකක් මේ ඒක ටිකක් හැමේ නුහුරට පෙරලිලා ආව මේ කාලේ. අභිධර්මය හදාරන අය අභිධර්මය ගැන කතා කරන අය ඒ අර්ථයෙන්ම නෙමෙයි මේ සම්මුති කතාවක් පරමාර්ථ කතාවක් කියන්නේ.
ඒකට තමයි මටත් ඔය දැන් මේ ඒ කියන්නේ අතීතයේ ඔය ප්‍රශ්නයක් තිබ්බා මේ ඒ කියන්නේ දැන් සම්මුති කියන එක කොයි ග්‍රන්ථවලද සඳහන් වුනේ කොයි තැනේදීද මේ පරමාර්ථ කියලා මෙහෙම සූක්ෂම රූප කියලා වෙන් කරලා සම්මුති කියලා මේ වගේ ඕලාරික දේවල් ටිකක් සම්මුති කියලා වෙන් කරේ කොහෙන්ද මේක මේ 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 ප්‍රශ්නේ පටන් ගත්තේ මොන ග්‍රන්ථවලින්ද කියන එක මට හොයාගන්න අමාරුයි.
ඔව් එතෙන්ට එන්නේ ඉස්සෙල්ලා දැන් මේ කාරණේ තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් කාලේ මොකද්ද ඒක නිසා භාවිතා වෙනව දැන් මේ පංචස්කන්ධේ නාම රූප ධර්ම ගත්තා ඒව තමයි පරමාර්ථ. එසේ නොවන සියලු දේම එසේ නොවන සියලු දේම පඤ්ඤත්ති සම්මුති කියලා. හරි? දැන් අපි ගත්තොත් නිරෝධ සමාපatti නාම රූප ධර්මයන් නෙමෙයි. හරි? එතකොට නමුත් නිරෝධ සමාපත්තියක් කියලා දෙයක් තියෙනවාද කියලා අපෙන් අහුවොත් කවුරු හරි බෞද්ධයෙක් හැටියට අපි බෞද්ධ කියන්නේ නැද්ද?
තියෙනවනේ.
තියෙනවනේ. එතකොට ඒක නාමයක්ද? මේ මෙන්න මේ නාම ධර්මය කියලා අපි දැන් ඔය නාම ධර්ම අපි දැන් අපි නාම ධර්ම කියලා කියන්නේ මේ වේදනාව සංඥාව චේතනාව පාර්ශය ඔය වගේ ඒ දෙවලන්ටනේ නාම ධර්ම. ඊට පස්සේ අරූපී ධර්ම කියලා කියනවා විඥානි ඔය ඔක්කොම එකතු කරලානේ. රූපී ධර්ම කියලා කියනවා සතර මහා භූතියොත් ඒ වගේ මොකක් හරි උපාදාය රූපයක්. එතකොට ආපෝ තේජෝ පඨවි ඔව ටික.
ඊට පස්සේ ඇස කන නාසය ආදී උපාදාය රූපයන ආදියට කියනවා රූපී ධර්ම කියලා. නමුත් නිරෝධ සමාපත්තිය වගේ එකක් ගත්තහම අපිට කියන්න පුළුවන් ද ඒක මෙන්න මේ නාම ධර්මයේ මෙන්න මේ රූපී ධර්මයේ කියලා. එහෙම කියන්න බෑනේ.
නිරෝධ සමාපත්තියක් නැද්ද?
තියෙනවනේ.
තියෙනවා. හරි. එතකොට මේ අපි දන්නවා රහතන් වහන්සේලා අපි පොත්වල තියෙන නිරෝධ සමාපත්තියට සම්බන්ධින. අනාගාමී සමහර උත්තමයන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සම්බන්ධිනවා නේ. එතකොට එහෙම ආවේනික දෙයක්ත් තියෙනවා. මොකක් හරි දෙයක් මේ වෙනස් දෙයක් තියෙනවා නේ. එතකොට නිරෝධාපත්‍ය කියලා එකෙන් මං කියුවේ මොකද්ද? ධර්මයේ සමූහයක ක්‍රියාවලියක ඇති නැති බව ඔස්සේ කියන කාරණයක් නේ. මෙහෙම ධානයක් තිබ්බා මුලින්. ඒ කියන්නේ නිරෝධාපත්‍යයට සමවදින්නට ඉස්සෙල්ලා මේකට හතරවෙනි
ධානය වෙනකන්
ධානය හරි මට මතක නෑ. එහෙම ධානය තිබ්බා
ඊට පස්සේ නෑ මේ.
සිත නැතුව යනවා.
නේව සංඥා නාසංඥායතනට වෙනකන් ගිහිල්ලා තමයි නිරෝධාපත්‍යට යන්නේ.
හරි හරි නිවසඤ්ඤාන ඔක තමයි හතරවෙනි ධ්‍යාන සිතින් මේ කියන්නේ නිවසඤ්ඤාන සංඥාන හතරවෙනි ධ්‍යාන
සිතින්
නිවසඤ්ඤාන සංඥාතනින් ඉඳලා සිත නිරුද්ධ වෙනවා. හරි ඊට පස්සේ සිත නැතුව කාලයක් පවතිනවා. ඊට පස්සේ අර රහතන් වහන්සේ නම් රහත්ඵල සමාපත්තියට තමයි අවදි වෙන්නේ නේ. එතකොට ඔය ඔක්කොම කාරණා ටික කියන්න වෙනවනේ නිරෝධ සමාපත්තිය ගැන කාට හරි අපිට පැහැදිලි කරලා දෙන්න නේද? ඒක නිරෝධ සමාපත්තිය කියන්නේ නැතිභාවයකුත් නෙමෙයි. නාමයක්කුත් කියලා කිව්වොත් නෑ. එහෙම කියන්නත් බෑ. රූපයක්ම එහෙම කියන්නත් බෑ. එතකොට මේ ඔය නාම රූප වල මුළු ක්‍රියාවලියම පොඩ්ඩක් පහදලා දෙන්න වෙනවා. ඒ
කියන්නේ මේ කාල පරාසයක් අල්ලලා මේ කියන්න වෙන්නේ.
කාල පරාසයක් අල්ලලා නාම රූප ගැන කියලා කියන තමයි වෙන්නේ නේ. එතකොට අපි ඒකාන්තයෙන්ම කියන එක ඇත. නිරසාපත්‍යයක් ඇත නේ. එතකොට ඒක නාම රූපයක් නොවන පළියට ඒක අසත්‍ය දෙයක් නෙමෙයි. සත්‍යතාවයක් නේ. දැන් ওই වගේම තමයි මේ සත්‍යය කියන එකනේ. සත්‍යය ওই ලොකු වාදයක් තියෙනවා. සත්‍යෙක් ඉන්නවද නැද්ද කියලා නේ. සමහර අය කියනවා සත්‍යය කියලා එකක් නැහැ. සමහර අය කියනවා මේ නෑ නෑ සත්‍යය ඉන්නවා නේ. සමහර අය කියනවා සත්‍යය නෑ නාම රූප විතරයි තියෙන්නේ කියලා නේ. ඇත්ත වශයෙන්ම සත්‍යය කියලා එකක් නැහැ කියලා. ඒතර මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මේ සරල විදියට මෙහෙම. සත්‍යය කියලා කවුරු හරි කියනකොට නැද්ද උද කියලා කියන්නේ ඉස්සෙල්ලා හරි මොකද්ද ඔබ සත්‍යය කියලා ඔබ අදහස් කරන්නේ නේ. ඒතර කවුරු හරි කියන්න පුළුවන් මම සත්‍යය කියලා අදහස් කරන්නේ මෙහෙම ස්කන්ධ පරම්පරාවක් තණ්හාවෙන් අවිද්‍යාවෙන් ඇහිලා දිගින් දිගටම ගලාගෙන යනවා. මේ මුළු ක්‍රියාවලියම අනුව හිතලා මම කියනවා මේකට සත්‍යය. මෙහෙම සිතුවිලි හට ගන්නවා, ඒවා නැති වෙනවා, ඒවා ප්‍රත්‍ය වේලා අලුත් සිතක් හට ගන්නවා, තණ්හාව ප්‍රත්‍ය වේලා ඊළඟ භවයේ සකස් වෙනවා, කර්ම ප්‍රත්‍ය වේලා ඊළඟ භවයේ සකස් වෙනවා. මේ මුළු ක්‍රියාවලියටම මම කියනවා මේකේ මේ නිකන් මේ මේකේ කර්ම විපාක ඇති වෙන්නේ තේ ඒ ක්‍රියාවලියටම සම්බන්ධ වෙනවා. එහෙනම් මේ ඔක්කොටම මම කියනවා සත්‍යය කියලා නේ. එතකොට ඒ ක්‍රියාවලියක් ගැන කියලා කිව්වොත් අපිට ඒක වැරදි කියන්න පුළුවන් නේ.
හැබැයි සත්වයා කියලා ඇත්තටම තියෙන එකකුත් නෙමෙයි.
ඔය දැන් එක මොහොතක තියෙන දෙයක් නෙමෙයි. එක මොහොතක තියෙන නාමයක් හෝ රූපයක් ගැන නෙමෙයිනේ.
හැබැයි එතකොට හැබැයි සත්වය කියන ක්‍රියාවලියක් තියෙනවා නම් ඇත්තටම සත්වයක ඉන්නවා කියන ඔය අර්ථය එනවා නේද?
ඔය දැන් ක්‍රියාවලියක් වුණත් තියෙනවා කියලා අපිට කියන්න බෑ. මොකද එක මොහොතක ක්‍රියාවලියක් නැහැනේ. එක මොහතක තියෙන එක නාම ධර්මය එක සිතයි. ඒකත් එක්ක බඳුණු චෛතසික ටිකයි. දැන් හරියට අර නිරෝධ සම්පත්තිය වගේම තමයි නේද? එතකොට දැන් ක්‍රියාවලියක් අර එක කාලයක් තුල නොපෙනෙන නිසා නේ. එක මොහතක් තුල නැති පළියටම අපිට එහෙම ක්‍රියාවලියක් වෙන්නේ නැහැ කියලා කියන්න බෑනේ නේද? මෙව සංසාර ගමනක් සිදු වෙනවා ලෙහොත් අපි ඔහු කියනවානේ නේද? එතකොට මේක අපි කාලයක් තුල ගොනු වෙච්ච ධර්ම ටිකක් අපි මේ එක සිතකින් ගොනු කරගන්නවානේ. ගොනු කරගෙන මෙහෙම ක්‍රියාවලියක් තියෙනවා නේ. දැන් අපි කියන කර්මයක විපාකයක් තියෙනවා කියලා නේ. විපාකය ඇති වෙන වෙලාවේ කර්මය නැහැ.
නෑ.
ඔව්. කර්මය සිද්ධ වුණේ අතීතයේ. ඒතර කර්මයක විපාකයක් තියෙන වාක්‍ය වැරදිද?
කර්මයක විපාකයක් තියෙනවා.
තියෙනවා.
ඒක නිකන් අර නිකන් කර්මයේ විපාකයක් තියෙනවා වගේ නිකන් කර්මයේ තුල විපාකයක් තියෙනවා වගේ ආතත්.
නෑ නෑ එහෙම නැතුව කර්මයක් නිසා
කර්මයන් නිසා විපාකයක්
හට ගන්නවා කියලා අපි කියනවා නේ. ඒතර ඒක පට්ටාණි කියනවා හැමතැනම බුදුරණාහි කියනවා. ඒතකොට කර්මය හෝ විපාකයේ දෙකම එක මොහොතේ නෑ. එකම නැතුණු පළියට දෙකේ සම්බන්ධයක් තියෙනවා නේද? අන්න ඒ වගේ. එතකොට ඒක පැනවීමක් නේ. මේ කර්මය සහ විපාකය කියන එක බුදුරණාහි අර විපාක ධර්මයට කර්මයේ තියෙන සම්බන්ධය කියලා දෙන්න කියපු කතාවක් නේ. ඒ ඒ කර්මයක විපාකයක් තියෙනවා කියන වාක්‍යය කර්මය නිසා විපාකයක් හටගන්නවා කියන වාක්‍යය සත්‍යයක් නේ, ධර්මයක් නේ. එතකොට එයින් අදහස් වෙන්නේ දෙකම එක මොහොතේ තිබිය යුතුයි කියලා
නේ. එහෙමයි. හරි හරි.
ඔව්. ඒතර ඒ වගේ සත්‍යයක් කියන එක කවුරු හරි අර්ථකථනය කළොත් මෙහෙම ස්කන්ධ පරම්පරාවක් කියන එක ඒකෙන් අදහස් වෙන්නේ ඒ සියලු ස්කන්ධ ටිකම එක මොහොතේ තියෙනවා කියලා නේ. හැබැයි මෙහෙම කිව්වොත් හරි මම සත්‍යය කියලා අදහස් කරන්නේ එක දිගට ගමන් කරන ආත්මීය දෙයක් තියෙනවා. ඒකට බද්ධ වෙච්ච නාම රූප ටිකක් තියෙනවා. ඒ වගේ දෙයක් මම සත්‍යය කියලා අදහස් කරන්නේ කියලා කවුරු හරි කිව්වොත් අන්න ඒකට අපි කියන්න පුළුවන් නෑ එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. අන්න ඒ ඔබ කියන සත්‍යය සත්‍ය දෙයක් නෙමෙයි. බෞද්ධයෝ හැටියට අපි කියන එක සත්‍ය දෙයක් නෙමෙයි. අර එහෙම නැතිවීමෙන් ඇතිවීමෙන් යන තියෙනවා කිව්වහම අතර නිත්‍ය සංඥාවට නැතුව අපි කියනවනම් ඇල්ලෙන්නේ නැතුව එතන ගැටලුවක් නැහැ නේ. ඒතර ඔය ගොඩාක් පැටලෙවිලි එන්නේ සමහර අය ඉසෙල් කියන යම් දෙවලට කියන නම අපි හරියට අර්ථ දක්වන්නේ නැහැ.
ඒකට දැන් ක්‍රියාවලියක සිදුවීමකට සත්ව කියන එක අපි හැඳින්නුවාට ඇත්තටම දැන් භාග්‍යතුන් වහන්සේක තැනකදී මේ මට මතකයි විග්‍රහ කරනවා රාගයක් තියෙනවා යම් මේ රූප වේදනා සංඤ්ඤය සංඥා සංකාර විඤ්ඤාණ වලට රාගයක් තියෙනවා නම් ඡන්දයක් තියෙනවා නම් ඒ එහෙමම ඒ නිසාමයි සත්ත්‍ය ඒ නිසාමයි විසත්ත්‍ය කියන හඳුන්වන්නේ කියලා.
ඔව්.
එතකොට ඒක එතනදී සත්ත්‍ය කියන එක ගොඩක්ම බුද්ධ ජානමාසයක නම් කිරීමක් යම් කිසි දෙයකට යම්කිසි දෙයක් කරේ ඇලිලා තියෙනවා නම්
සත්තු
ඒ
සත්තු
අන්න
කියන්නේ
ඒ වෙලාවට සත්ත කියලා හඳුන්වනවා.
සත්ත කියලා අර ඒක ඇලෙන කියන වචනේ අර්ථයක් තියෙනවා.
එහෙම.
ආසත්තු සත්තු කියලා. එතකොට ඒ අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ ඒක තේ නිරුක්තියක් දුන්නේ. මෙහෙම යම් ඇලීමක් තියෙනවා නම් ඒකට හරි. එහෙම සත්ත කියනවා කියලා නේ. එතකොට සත්ව කියන එක එක්කෙනා ඒ ඒ අවස්ථාවේ අර මේ අර්ථ දක්වන විදිහ වෙනස් වෙන්න පුළුවන් නේ. එතකොට ඒකට විරුද්ධව තර්ක කරන්න ඉස්සෙල්ලා ඔබ මොකද්ද සත්‍යය කියලා අදහස් කරන්නේ නේද? අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරන් වහන්සේ අපාට ආත්මය කියලා වචනේ යොදනවානේ. අත්තාහි අත්තනෝනත්ති කියනවානේ. එතකොට මේ බුදුරන් වහන්සේ අදහස් කරපු ආකාරය තියෙනවානේ. අන්න ඒක තේරුම් ගත්තාම මෙතන ගැටලුවක් මතුවෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය
අර දැන් ඔය චයිනාස අර රහත් තෙරණින් වහන්සේ නම් කුගතාවක් කියන සුද්දස මට ඒක මේ පොඩි කෑල්ලක් මතක සුද්ද සංඛාර කුංචායන් නහි සත්තුබ ලබ්බති කියලා.
ඔව් ඔව්. ඒ ඒක කියනවා අර මොකද්ද මේ යතාපි සද්දෝ රතෝ इति ඔන්නම ගාතාවක් නේද? මාරෝ දිට්ටි ගතන්තුතේ ඔන්නම එකක් නේ කියන්නේ. මේ ඒක ඒ ඒ මෙහෙණිය අර්ථ දක්වන විදිය. හරි. ඒ කියන්නේ
ආත්මීය ස්වභාවයකට අයත් සත්වයේ කියන කෙනෙක් නැහැ.
නැහැ කියලා තමයි මේ මෙහෙණිය එතනදි කියන්නේ නේ. ඒතකොට ඒකෙන් අදහස් කරන්න හොඳ නැහැ හැමෝම කියන්න හොඳ නැහැ සත්වයේ කෝ ඇති නැති බව එතනින් අපි ගන්න හොඳ නැහැ නේ. එතකොට මේ ඒකෙත් අර ඒකාන්ත අර්ථයක් දෙන්න ඉස්සෙල්ලා එයා අදහස් කළේ මොකක්ද කියන එක ගන්න ඕනේ. හරි. හැබැයි කාලය එන්නේ නැති දේව ආයසු නන කාලේ සම්බන්ධ වෙන්නේ නැති. දැන් අපි හිතමු මේ පුටුවක්, මේසයක් නේද? මනුස්ස ශරීරයක් ගැන අපි කියනකොට ඒකට අපිට ක්‍රියාවලියක් අවශ්‍ය නැහැ. පුටුවක් කියන එක ගැන අපිට අර්ථ දක්වා ගන්නට මේ කාලේ සම්බන්ධ කරගන්න අවශ්‍ය නැහැ. පුටුව කියන්නේ ඒ ධාතු ස්වභාවතර ආකාරයක ඒ ලීය මේ ඒකේ මේ හරස්ලි දික්කතට තියෙන ලී ඒවා සකසිලා එකට බද්ධ වෙලා ඒ තියෙන ආකාරයට අපි කියන පුටුව. ඒතර පුටුව කියුවම අපි කියන මේක ලී පුටුවක්, හරි යකඩ පුටුවක්, හරි ප්ලාස්ටික් පුටුවක්, හරි. එතකොට ලී පුටුවේ ධාතු ස්වභාවය ප්ලාස්ටික් පුටුව වගේ නෙමෙයි. අර්ක වගේ නෙමෙයි. එතකොට ලී පුටුවක් කියලා කියනකොට ඒකේ අනන්‍ය වූ ලීයේ ධාතු ස්වභාවයක් තියෙනවනේ නේ. එතකොට මෙන්න මේකට තමයි අපි දැන් පුටුව කියලා කියන්නේ. ඒක ඒ ධාතු ටිකේ එක මොහතක වුණත් අපිට ඒක හිතට අල්ලන්න පුළුවන්. ඒ පුටුව ගැන විග්‍රහ කරලා දෙන්න මට කාලයක් අවශ්‍ය නැහැ. පුටුව හදපු මිනිහගෙන් නම් විස්තර කරන්න අවශ්‍ය නැහැ මේ පුටුව කියලා කියන්නේ. දිරල යන මේ දිරල යන එතකොට මෙහෙම ගහකින් හැදුණු මෙහෙම ගහකින් හැදුණු ඒවා කපලා ලීරලා මේ දිරල යන දෙයක මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි පුටුවක් කියලා කියන්න ඕනෙම නෑ පුටුව ගැන කියන්නේ.
ඕ නෑ කොහමද දැන් පුටුව දැක ගාම අපි වාඩි වෙනවනේ අමුතුවෙන් මොකක්වත් හිතන්නේ නෑනේ මේක පුටුව මේකයි කියලා.
ඔව්. දැන් ඒ වගේ කාලයක් සම්බන්ධ නැතුව අපිට ධර්ම මේ විශේෂයෙන් ওই රූප ශරීරයක් කිව්වොත් එච්චරයි. අපිට විග්‍රහ කරන්න පුළුවන් නේද? එතකොට ඒ වගේ කාලයක් සම්බන්ධ නැති දෙයක්යි අර වගේ කාල පරාසයක් තියෙන දෙයක්යි පොඩි වෙනසක් තියෙනවනේ. දැන් අපිට ස්කන්ධ පරම්පරාවක් අපෙන් ඇහුවොත් එක මොහොතක තියෙනවාද කියලා නේද? අපිට කියන්නේ දැන් රූපස්කන්ධය අපෙන් අහනවා රූපස්කන්ධය මේ මොහොතේ තිබේද? ඒ
කියන්නේ හීන ප්‍රනීත දුර ළඟ අතීත අනාගතේ ඔක්කොම
තිබේද කියලා ඇහුවොත් එකපාරට උත්තරයක් දෙන්න බෑ. මොකද අතීත අනාගතේව දැන් නැහැ. වර්තමානයේ තමයි දැන් තියෙන්නේ.
අනිත් එක හීන ප්‍රනීත කියන දෙකම එක සැරේ පිටන්නේ
නෑ. නෑ හීන ප්‍රනීත කියන්නේ කියන එක එක රූප ගැන නේ කියන්නේ.
ඒ
කියන්නේ එක තැනක තියෙන හීන ප්‍රණීත තව තැනක තියෙන ප්‍රණීත රූප.
ඔව්.
ඒව එක එක මොහොතේ තියෙනවා. තන් තැන් වල හීන රූප තියෙනවා. තැන් තැන් වල ඒ ප්‍රණීත රූප තියෙනවා.
එහෙමයි
කියන්නේ. එතකොට මේ රූපස්කන්ධයේ මේ මොහොතේ තිබේද කියලා ඇහුවොත් කියන්න වෙන්නේ ඒකේ වර්තමාන කියලා ගන්න ටික තමයි තියෙන්නේ. අරව නැති වෙලා ගිහිල්ලා අනාගතයේ තියෙනවා හටගෙන නැහැ. නේද? එතකොට මේසයක් ගැන අහුවොත් මේසෙ මෙතන තිබේද කිව්වොත් ඒ මේසයට අදාළ වූ රූප සමූහය අනිවාර්යෙන් මෙතන තියෙනවා නේද? පුටුවක්, ගයක්, ඒ ගසක් ඒ සියලුම රූප සමූහේ මේ ශරීරයට අදාළ කිව්වත් ඒක ටික තියෙනවා. කාලයක් සම්බන්ධ වෙන ඒවා තමයි උතන ටිකක් පරිස්සමෙන් කියartifactId. එතකොට දැන් අපි අපෙන් කවුරු හරි රූපස්කන්ධය මේ මොහොතේ බින්දෙනවාද කියලා අපෙන් දැන් අපිට යාට දෙන්න පුළුවන් උත්තරේ මොකක්ද?
විදිනවා කියලා නම් පේන්නේ නැහැනේ කොහොම
නෑ අපිට කියන්න පුළුවන් මම මේ මොහොතේ වර්තමාන රූප දැන් මේ මොහොතේ ක්ෂය වේගණ යන අතීත රූප දැන් කොහොම නැති වෙලා ඉවරයි
ඔව් ඉතින් දැන් මේ පේන දේවල් දිරාගෙන යනවනේ
යනවා අතීත රූප නැති වෙලා හරි එතකොට අතීත රූප අපිට කියන්න පුළුවන් ද මේ දැන් නැති වෙමින් පවතිනවා කියලා
අතීත රූප නැති වෙලා ඉවරයි
ඉවරයි අනාගත රූප ගැන කියන්න පුළුවන් ද නැති වෙමින් පවතිනවා
නෑ ඒක පහළ වෙලා නෑ
පහළ වෙලා නෑ වර්තමානයේ පහළ වෙච්ච රූපයක් ගැන තමයි අපිට කියන්න වෙන්නේ නැති වෙමින් යනවා කියලා නේ ඒ වගේ අර කාලයත් එක්ක එන ගොනු කිරීමකදී එහෙම මේ පැනවීමක් කරලා තියෙනකොට අනිත්‍යතාවය කියද්දී ඒ ආකාරය බලලා කියන්න වෙනවා අතීතයෙන් අනාගතයෙන් වෙන් කළා නේද ඒ වගේ දැන් අපි හන සත්වය අනිත්‍යද නිට්ටද කියලා නේ එතකොට අපිට කියන්න වෙන්නේ ඉස්සෙල්ලා කියන්න වෙනවා එයාට එන සත්‍යය කියලා කියන්නේ මෙහෙම ස්කන්ධ පරම්පරාවක් නේ. ඒක කියලා මේ ස්කන්ධයක් යම් මොහතක හටගත්තාද ඒක අනිත්‍යයි. ඊට පස්සේ යම් මොහතක රූපයක් හටගත්තාද ඒක අනිත්‍යයි. නාම ධර්මයක් හටගත්තාද ඒක අනිත්‍යයි කිව්වහම මුළු මේ ඕනෑම වෙලාවක හටගන්නා වූ ස්කන්ධයක් අනිත්‍යයි කියන අදහස අනෙක් කෙනාට තේරුම් ගන්නට පුළුවන් නේද? එතකොට මේසයක් පුටුවක් අනිත්‍යද කියලා ඇහුවොත් නේද? අපිට ඒක දැන් මේ මේ හැම මොහොතකම මේසේ කියලා ගන්නා වූ ඒ ධර්ම සමූහයේ වෙනස් වෙමින් පවතිනවානේ. එතකොට ඒක අනිත්‍යයි කියලා පැහැදිලිව කියන්න පුළුවන්. මොකද ඒක කාල සම්බන්ධයක් නෑ. කාල සම්බන්ධයක් නෑ. මනුෂ්‍ය ශරීරයක් අපි පැහැදිලිවම කියනවානේ. මේ දැන් මේ 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 ශරීරය දැන් වෙනස් වෙමින් පවතිනවා.
හැබැයි ඉතින් පොඩකට කලින් තිබ්බ ස්වභාවය දැන් නැති ස්වභාවයයි නේද අපි අනිත්‍යතාවය ගොඩනගන්නේ.
අනිත්‍යතාවය කියුවහම ඔව් ඉතින් අනිත්‍ය කියන වචනේ නම් තේරුම මේ නිත්‍ය නොවේ කියන එකනේ.
ඔව්. දැන් මේ දෙයක් කැඩලා බිඳලා යනවා කියන එක අපි ගන්න ගොඩක්ම ඊට කලින් තිබ්බ ස්වභාවයට සාපේක්ෂව දැන් ඒක අරිට වඩා දිර්ලයි කියන ස්වභාවේ කාලපරාසයක් එක නේද ගන්න.
නේ දැන් මේ ගහන්නේ ඒක වෙනවද කියලා. ඒ කියන්නේ මේක දැන් අනිත්‍ය ඒ කියන්නේ වුණහම නෙමෙයි දැන් මේක දැනුත් වෙනස් වේගන යනවනේ.
එහෙම
වෙනස් වේගන යනවාද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් මේක වෙනස් වෙමින් පවතින්නේ කියලා.
ඔව්.
නේද? අතීත දෙයක් ගැන අපිට එහෙම කියන්න බෑනේ. ඒක වෙනස් වෙමින් පවතින්නේ කියලා. නේද? මේ වෙනස් වෙමින් පවතින අතරේ මේ රූප සමූහයේ සමහර තැන්වල ඒ රූප ස්වභාවය නැත්තටම මේ වෙලාවෙන් කියන්නේ නැති වේගනත් යනවනේ. දැන් නැති වෙනකොටම ඉතින් කියන්නේ යම් ස්ථාවර මට්ටමක තිබිලා නැති වෙන්න කාලයක් යනවා කාලය කියලා කියන්නේම ඒ වෙනස් වීම පදනම් කරගෙනනේ නේද එතකොට මේ බොහෝ දෙනා අර මේසයක් ඒක නේද අර ඉස්සෙල්ලත් හැවි මේසයක් පුටුවක් මෙතන නැහැ
ඔව් ඒ කියන්නේ මේ අපිට මේ පේන මේසේව මේවා එව්වා නෙමෙයි ඇත්තටම මේක නිකන් සාමාන්‍යයෙන් මේ තියෙන දෙයක් නෙමෙයි ඇත්තටම තියෙන්නේ ඒවයි අර නිකන් සූක්ෂම අණු ස්වභාවයක් තියෙන්නේ මේ අපිට මේ පේන්නේ එහෙම සූක්ෂම අණු නෑ ඒකේ තියෙන පිළිබිබුවක් ඔය වගේ ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ
ඔව් ඒක තමයි මම කිව්වේ එතකොට මේ කතාව ඒකට ගැලපෙන්නේ නෑ නේ දැන් මේස කියන දේ වර්තමානයේ තියෙන ස්වභාවයක් ඒ කියන්නේ අපිට ඕන එක රූප සමූහයක් කියන පුතන්නේ අපි ශරීරය ගමුකෝ දැන් මේසෙත් මේ කකුල් අර උඩලී වලින් එකතුලා හැදිලා තියෙනවා වගේ ශරීරෙත් කොටස් 22ක සකස් වීමක් නේ එතකොට අපි පැහැදිලිවම දන්නවා මේ බුදුරණන් වහන්සේ ශරීරය අනිත්‍යයි කය අනිත්‍යයි කියලා කියලා තියෙනවා එහෙනම් මේසෙ ගැනත් අපි කවුරුරව මේසෙ අනිත්‍යයි කියලා කියන්නට පුළුවන් නිත්‍ය නොවේ එක විදිහට පවතින්නේ නැහැ කියන එක ඒසෝට එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් උපාද යක් තියෙනවා තිටියක් වෙනස් වීමක් තියෙනවා තිටිය ඉඳලා භංගයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට මේ
උතර තිටිය කියලා එතන කියන්නේ අර චිත්තක්ෂණ කතාවද නැත්නම් අර දැන් භාග්‍යතුන් වහන්සේ කියනවා තිතසංජඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා. ඒ කියන්නේ අපි දැන් පවතිනවා කියලා පේන ටික වුණත් වෙනස් වීමක් තියෙන කියන එක තමයි හරි අර්ථය.
ඔව් මෙහෙමයි දැන් එතෙන් ඉස්සෙල්ලා දැන් රූප අර්ථ දක්වගන්නේ කොහොමද කියලා ඔක ටිකක් තේරුම් ගත්තාම හරි. හරි. ඒ කියන්නේ දැන් රූප සම්බන්ධයෙන් ඔය ලොකු පටලවිල්ලක් වෙන්නේ ඔය අනුකවාදයකට අන්තුවාදයකට ගිය නිසා. හරිද? මම නැත්නම් මෙන්න මෙහෙම ගත්තනම් ඔය පැටලවිල්ල නැහැ. ඒ කියන්නේ අපි කොහොමද මෙතන තියෙන්නේ එක රූපයක් මෙතන තියෙන්නේ තව රූපයක් කියලා හඳුනාගන්නේ? අපි සාමාන්‍යයෙන් අපි සරලව එදිනෙදා ජීවත් වෙනකොට අපි ඒ විවිධත් සත්වයන් හඳුනන නිසා තමයි අපි ඒවට නම් දෙන්නේ. අපි කියනවා මේක ලීය, අපි කියනවා මේක ගලක්, අපි කියනවා මේක යකඩයක් නේ, අපි කියනවා මේක ගඩල. ඇයි අපි විවිධ වූ නම් දුන්නේ?
ඒවා මොන හරි වෙනස්කම් තියෙන නිසානේ.
අන්න හරි. එතකොට ඒවා ධාතු අතර ධාතු වල වෙනස තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ලීයක තියෙන තද ගතිය නෙමෙයි යකඩේ තියෙන.
තද ගතිය වැඩි යකඩේ.
ඔව්. ලීයක තියෙන ඒ බැඳුණු ස්වභාවය නෙමෙයි යකඩේ බැඳිලා තියෙන.
බැඳීම වැඩි.
බැඳීම වැඩි. හරි. සමහරට ලීයක් රත් වෙලා තියෙන පුළුවන්. යකඩේ සිසිල් වෙන්න පුළුවන්. හරි. එතකොට වායු ස්වභාවය වෙනස්. එතකොට ඔය එක එක ස්වභාවය අපිට ස්පර්ශ කරලා දැනගන්න පුළුවන්. ස්පර්ශ වෙනකොට අපිට තද ස්වභාවය දැනෙනවා. රසින් සිත දැනෙනවා. ඔක අපිට ඔකේ තියෙන බන්ධනය ගැන අපිට අදහසක් ගන්න පුළුවන්. ඒක ඇදලා බලලා ලොකු බලයක් ඒකට දීලා අපිට ඒකේ බන්ධනය ගැන තේරෙනවා නේ. මේක කැඩෙනවා ඉක්මනට, මේක කැඩෙන්නේ නැහැ. ඔය වගේ කරුණු කාරණා ඔස්සේ අපි මේකේ ධාතු හතරේ ස්වභාවය අපි තේරුම් ගන්නවා. එතකොට මේ ධාතු වල නානත්වය මත තමයි අපිට මේක එක්තරා ස්වභාවයක්, මේක අනෙක් ස්වභාවයක් කියලා වැටහුනේ නේ. එතකොට එහෙම නැත්නම් අවකාශයෙන් වෙන වෙලා තියෙන හින්දම නෙමෙයි. දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් දෙකක් වෙන් වෙන්නේ අවකාශයෙන් නේ. එතකොට මේක එකක් අනෙක තව එකක් අවකාශය මතම කියලා. දැන් එහෙම වෙන්නේ අපි හිතන්නේ දැන් ලී එක ගහලා තියෙන ඇණයක් නේ. අපිට පේන්නට නිකන් සාමාන්‍ය දැනීමෙන් තියෙන ලොකු අවකාශයක් එහෙම නෑ. ඇණයයි ලීයයි අතර ඇණිය හොඳට ගහලා තියෙනවා. හරි. එතකොට අපි අපෙන් ඇහුවොත් මේ ලීයේ ස්වභාවයයි අර ගහලා තියෙන ඇණේ අපි කියනවනේ එතන වෙනස් ස්වභාව දෙකක් කියලා නේද? අවකාශයක් නොපෙනුනාට ඇයි අපි මේ වෙනස
කියන්නේ? ඔය තදගති වල වෙනස්කම් ටිකක්
තියෙනවා නේද? ධාතුනානස්ත වෙන්නේ නේද? ඒක තමයි බුදුරණාංශිකේ ධාතුනානත්තම් පටිච්ච සංඥානානත්තම් උපජ්ජති කියලා තියෙනවා
නේද?
අන්න ඒ ධාතුනානත්තේ නිසා තමයි අපිට ඒ දෙය ගැන වෙනස් හැඳිනීම් දෙකක් පහළ වුනේ නේද? එතකොට අවකාශය කියන්නේ එක ධාතුවක්. ඒ වගේ. එතකොට අවකාශයයි කියන එක පැනවෙන්නේ ධාතු හතර තියෙන තැනකම තමයි. ධාතු හතර නැති තැන් වලට අපි කියන අවකාශනේ. එතකොට දැන් අපි ගෙයක් සහ ගෙදර ඇතුලේ තියෙනවනේ හිස් අවකාශය. ඒක අර සරියුත් ස්වාමීන් වහන්සේ කියන්නේ මේ අවකාශයත් ගෙදර දඬුත් උලුත් අනිකුත් ඒ ගෙදර හදන වැලුත් වල්ලින් පටිච්ච ඒ ඔක්කොම අවකාශයත් පටිච්ච ගේහං කියන එක පඤ්ඤායති.
ඔය වල්ලින්ච පටිච්ච කට්ටංච පටිච්ච ගෝමයන්ච පටිච්ච
ආකාශෝ
පරිවාරිතෝ අගාරන්තය සංකම් ගච්ඡති.
මේ වලි ගොම්මද
වැල් වැල්වි ගොම්මයි ඊට පස්සේ මැටි
දඬුයි
ඔව එකතු වෙලා ආකාශයෙන්
පිරිවරණ ලදුව.
ආකාශයෙන් පිරිවරණ
ලදුව. එහෙම නැත්නම් ආකාශය අරවෙන් පරිවාරය වෙලා. එහෙම කරනකොට අගාරන්තය සංකම් ගච්ඡති. අන්න සංකම් කියන එක තියෙනවා එතන. අගාරයේ ගයක් කියන සංඛ්‍යාවට ගණනනවා කියලා.
ඒතර ඒ කියන්නේ ගයක් කියන එකක් හැටියට නම් කරනවා.
ඕ නම් කිරීම වෙනවා වගේම ඒ ගයක් කියන ආකෘතිය එතන මේ නම් කරන්නේ එතන ආවේනික රූපවල සැකැස්මක් හටගත්තානේ නේද? එතකොට ඒ ආවේනික රූපවල සැකැස්මට අපි දුන්න නමක්. එතකොට එතන අවකාශෙත් තිබ්බා සතර මහා ධාතුත් තිබ්බා. ඒ ධාතු වල එක එක ඒවා විවිධත්වයකුත් තිබ්බා. වැල වගේ නෙමෙයි කට්ට දඬු. එතකොට ගොම දඬු වගේ නෙමෙයි නේ. ඒ ඒවා විවිධත්වයකුත් තියෙනවා. එතකොට දැන් මේ ගයක් කියන එක ඒ කොටස් බල ඒ කොටස් ටික අපි වෙනම ගොඩක් ගහලා තියෙන පැත්තක නිකම් හිස් භූමියක් උඩ. එහෙම තිබ්බොත් අපිට ගයක් කියන හැඳිනීම එනවද?
නෑනේ.
එන්නේ නෑ. ඒ වගේම තව එකක් ගන්න අපි වෙන වාහනයක් ගන්නකො. වාහනයක කොටස් ටිකක් තියෙනවානේ. වාහනේ රෝද තියෙනවා. ඊට පස්සේ කැසියක් තියෙනවා. එතකොට සුක්කානම තියෙනවා. ඊට පස්සේ අර කැසියේ වීදුරු තියෙනවා නේ. සීට් තියෙනවා ඇතුලේ. එතකොට යට එන්ජිම ඔවා තියෙනවා. එන්ජිම එක එක උපකරණ ගොඩාක් තියෙනවා. එතකොට මේ ඔක්කොම ටික එක ආකාරයකට තියෙනකොට අපි කියන වාහනයක් කියලා නේ. එතකොට මේ ටික මේ ගලවලා වෙනම තිබ්බොත් අපි වාහනයක් කියලා කියන්නේ
නෑ.
දැන් කවුරු හරි මෙහෙම කිව්වොත් හරිද? මේ වාහනයක් කියලා දෙයක් නැත. මෙතන ඇත්තට තියෙන්නේ රෝදයයි, චැසියයි, සීටුයි, වීදුරුයි. මේ ටික තමයි වාහනේ කියලා කියන්නේ. මේ කියන්නේ මේ මේ ටික තමයි මෙතන ඇත්තට තියෙන්නේ. ඕක ඕනනම් කඩලා බිඳලා බැලුවොත් මේ වාහනයක් කියලා ඒක දෙයක් නිකන් අපි හිතෙන් හදාගන්න එක විතරයි කියලා යමෙක් කියනවා.
එහෙම.
හරි. හිතෙන් හදාගන්නව මෙතන මේ ඇත්තට බැලුවොත් රෝදයයි වීදුරුවයි අර අර බොඩියයි එන්ජිමයි ওই ටික තමයි තියෙන්නේ වාහනයක් කියලා අපි හිතෙන් හදාගන්න. ඒක හරිද? ඒක බැලුව බැලමට හරි වගේ තමයි පේන්නේ කියලා නිකන් අවුනේ ඇත්ත. ඉතින් මේ කැලිටි කෙනෙ මෙතන තියෙන්නේ මේ වාහනය කියන එක අපි හිතෙන් නේ හදාගත්තා කියලා. හරි. ඒ වුණාට මේ හිතෙන් හදාගත්තා අපිට දැන් ওই කැලිටි එක නිකන් අපි සමතලා පොළොක් ඔක්කොම පේන්න අපි ගොඩ ගහනවා. අපිට හිතෙන් හැදෙනවද එහෙම එකක් වාහනයක් කියන හිතක් අපිට එනවද? අන්න එහෙනම් ඒක බැලුව අපිට තේරෙනවා එහෙනම් මේ මේ මේක නිකන් හිතෙන් හදාගත්තම එකක් නෙමෙයි. මෙතන මේ රූපේ ආවේනික ආකාරයක් තියෙනවා. වාහනයක් වෙද්දි සහ ගොඩ ගහලා තියෙද්දි රූපේ ආකාර දෙකක් කියන්නේ. එතකොට හිතෙන්ම හදනවා නම් අපිට අර ගොඩ ගහලා තිබ්බත් වාහනේ කියන අදහස ගන්න පුළුවන්. මේ වෙන්නේ නැහැ. ඊට පස්සේ තරකාරයක් තියෙනවා. කියන්නේ මේ ටික ඔක්කොම එකට වාහනෙට පෝට්ටු කරනවා නේද? පෝට්ටු කළාම දැන් මේ වාහනයක් වශයෙන් නිකන් මේ මේ එක එක කොට සම්බන්ධ කළ පළියට වාහනය වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න මම කියන්නේ දැන් ওই වාහනේ සම්බන්ධ කළා රෝදි තියෙනවා. හරි. සම්බන්ධ කරන්නේ නැතුව රෝදි තියෙනවා එළිය. රෝදය. හරි. දැන් මේ එළියේ තියෙන රෝදයයි වාහනයට සම්බන්ධිත රෝදයයි අතර වෙනසක් තියෙනවා.
හැබැයි මේ දැන් ටයර් එක ගලවලා තිබ්බත් එළිය තිබ්බත් ටයර් එක ටයර් එකම තමයි ඉතින්. ඒකේ
පේන වෙනසක් නෑ වගේනේ හිතෙන්නේ.
පේන වෙනසක් ඉතින් ලොකුවට පේන්නේ නෑ.
ඔව්. දැන් බලන්න මෙහෙම හිතලා. දැන් ටයර් එක වාහනේ සයිකල් එක තියෙනකොට නේද වාහනේ බර වැටිලා ටයර් එක පෙරපිලා තියෙන්නේ අතලෙම. බර නොවැටුණහම.
එහෙම නෑනේ.
නෑ නෑ බැලුම් බෝලයක් බර දාලා තියෙනකොටයි තෙරපර නැතිකොටයි වෙනස් නේ. එතකොට මේ එතකොට හොඳට පේනවා දැන් අරකේ ධාතු ස්වභාවය සම්බන්ධ රෝදේ ඇතුලේ මේ හයිකලා තියෙද්දී නැතිකොට
නෑ 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 වෙනසක් තියෙනවා.
තියෙනවන්නේ. එතන අන්න ඒ වගේ දැන් ඕක දඬු හයි වෙලා තියෙනවානේ. සමහර දඬු තද වෙලා, සමහර දඬු වාහනේ ඇතුලේ ඒක ඒක යකඩ කොටස් හයි වෙලා ඇදිලා තියෙන. ඕවා නිකන් එළියේ ගොඩ ගහලා තිබ්බහම වෙනස්. අර සම්බන්ධ වෙලා තියෙනකොට සම්බන්ධ විතරකුත් නෙමෙයි. ඉතින් බන්ධන, තදගති, වායගති ඔක්කොම වෙනස් නේ. එතකොට අන්න ඒක නිසා අපිට කියන්නට බෑ මේ මේක මේවා ගොඩක් විතරයි නිකන් කොටස් ගොඩක් විතරයි කියන එක කියන්නට බෑ. මේක වාහනේ සම්බන්ධ වුණාම මේකේ රූපාකාරයම වෙනස්. මේ රූපාකාරයම වෙනස්කම තමයි නිසා අපිට වැටහෙනවා වාහනයක් කියන අදහස. එතකොට අපිට වැටුනේ බොරුවක් නෙමෙයි. වාහනයක් කියලා අපේ හිතට ආවේ වැරදි අදහසක් නෙමෙයි. වැරදි කියලා අපිට කියන්න තිබ්බර සම්බන්ධ නොවි තියෙනකොට එන අදහසම නම් මේ මේ සම්බන්ධ වෙලා තියෙද්දි එන්නේ. එහෙනම් අපිට හිතන්න පුළුවන් බුණ එක අපේ මනං කල්පිතයක් විතරයි කියලා නේද? නෑ ඇත්තටම අද රූපේ වෙනස්කම් ටිකක් තියෙනවානේ.
දැන් අපි බලමු සයන දැන් ශරීරයේ කොටස් ගත්තත් ආත්මාව අකුවඩුව අදවත ඕවා මේවා එකට තියෙනකොට මේවා වැඩ කරනවා. මේවයි තේජෝ ධාතුවක් තියෙනවා. ලොකු ක්‍රියාවලියක් වෙනවා මේ හැම පද්ධතියක්.
ඔව්.
හැබැයි මේ ගලවර තිබ්බයින් පස්සේ ඒ ක්‍රියාවලිය නැහැ. එතකොට ඒක රස්නෙත් නැහැ. ඒකේ ඒක සමහරට මේ රස්නේ නැති නිසා තද වෙලා වැඩි. ඒ වගේම ගැහෙන්න ගන්නෙ නැහැ. ඒකේ තියෙන සමහරට වායෝ ගතිය අඩු වෙලා තියෙන්න පුළුවන්. ඔය වගේ ඉතින් වෙනස්කම් තියෙනවා අර දැන් මේ කඩලා බැලුවොත් දෙතිස්කුණපේ කඩලා බැලුවම මේ තියෙන විදිහයි එකතු කරලා තියෙන විදිහයි දෙකම එකයි කියලා එතකොට කියන්න බෑ කොහොමද?
බෑ. අන්න ඒ වගේ එතකොට අපි මේක අර අංශු විදියටම හිතන්න ගියොත් වෙන්නේ එකක් තමයි අපිට මේකේ අර වගේ බැඳීම් සමස්ත බන්ධනෙ සමහර තේජෝ ස්වභාව සමහර වායෝ ගති අපිට ඒකේ අමතක වෙනවා අංශු විදියට හිතන්න ගියාම නේද? දැන් අපි ගහක් ගත්තා බලන්න ඒ ගහක් වශයෙන් ඒ මුළු පද්ධතියක් වශයෙන් බැඳිලා තියෙන එක අපිට අමතක වෙනවා ගහ අංශු වශයෙන් හිතුවොත් නේද? ගහේ යට හරිය ගොඩක් තද වෙලා තියෙන. උඩ සැහැල්ලුයි. කඳේ බර එන්න එන්න කඳේ බර එනවා යට කොටස් වලටනේ. එතකොට මේක අංශු විදියට හිතනකොට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒක ඒක න බොහෝ දෙනෙක්ට වෙන්නේ මේක යා මනං කල්පිත අංශු ගොඩකින් හිතන.
ඒවැදි දැන් අපි කියමු දැන් හරි අපි කියමු මනං කල්පිතව හරි ඒ යට ගහේ යට තියෙන හරි ඒ අංශු ටික පොඩ්ඩක් තදින් එකතු වෙලා වැඩි කියලා අපි කතා කරමු.
ඔව් එහෙම කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට අර ඒ ඒ අංශුවේ ඒ එයාට ඇත්තටම ඒ මනං කල්පිතව හිතා ගන්න නැතුව ඇත්තට තියෙන තද ස්වභාවයෙන් යුක්ත පොඩි පොඩි තැන් ගැන වැටහීමක් එනවනම් ග්‍රෑන් වංශ එහෙම නොකියුවත් එහෙම වටහා ගන්නට කියලා කියලා නැති වුණා. එතකොට ඉතින් අපිට ඒක වැරදි කියලා කියන්න බෑ නේද? ඒක එහෙම නැත්නම් එයා හිතාගෙන ඉන්නවා මෙහෙම මේ ධාතු හතරක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වගේ පොඩිම අංශුවක් එහෙම නැත්නම් සුද්දාෂ්ටකයක් හරි මොකක් හරි ඒක ඒ හිතාගෙන ඉන්න එක අතනට දැම්මොත් දෝෂයක් වෙනවා. එයා හිතාගෙන ඉන්න ආකාරයේ ධාතු හතරක් තමයි දැන් එයා අතන අංශුවක් තියෙනවා කියලා හිතන්නේ. සමහර අය කියන්නේ මෙතන මේසයක් නැහැ අංශු ධාතු ගොඩක් විතරයි තියෙන්නේ.
ඒක ධාතු හතරක් නම් තියෙන්නේ ඒ හතර වෙන් වෙන ස්වභාවයක් තියෙනවා නම් ඒක කොහොමද? ඒ කියන්නේ දැන් ඒ ධාතු හතර වෙන් කරන්නේ අවකාශෙන්ද?
නැහැ ධාතු හතර එකට බැඳිලා තියෙන්නේ.
ආහ
ඕනෑම තැනක ඒ ධාතු හතරම පවතිනවා එක එක මට්ටම් වල. ඒතොර ඒ හතරම එක එකට නිස්රේ වෙලා එකට බැඳිලා නේ තියෙන්නේ. ඒව වෙන් වෙන්නේ. ඒව නැති තැන තමයි අපි අවකාශය කියලා කියන්නේ. ඒව කියව උතන මේ හිස් අවකාශෙත් හැමතැනම ඔය ඕ අතර තියෙනවා නේ. එතකොට අර අපි මනං කල්පිතව හිතාගෙන ඉන්න ධාතු හතරක් හැම වස්තුවකටම දාන්න යන එක වගේ තමයි අර මේ පුටුවක් කියලා එකක් නැහැ. මෙතන අංශු ගොඩක් තියෙන්නේ කියලා හිතන එක. මෙතන අංශු එහෙම නෙමෙයි. මෙතන අංශු විදිහට ගන්නවා නම් ගන්න ඕනි පුටුවේම තමන්ට දැනෙන ධාතු වලින්. එතකොට තමන්ගේ බ්‍රායවණාව ඒක නිසා ප්‍රායෝගික වෙනවා. දැන් අංශුවක් ඒ අංශුවේ ලීයක තියෙන ස්වභාවය හින කියන්නේ වැටහෙන්නේ නැතුව. ලීයක තියෙනවනේ ලීමය ස්වභාවය. ඊට පස්සේ යකඩ දිනන ඒ තද ගතියක් නේ. එතකොට එයාට යකඩ යම් සුද්දස්ඨකයක් වැටහෙනවනේ. ලීය යම් සුද්දස්ඨකයක් වැටහෙනවනේ. ඒ දෙක සමව වැටහිය නැහැ නේද? අර යකඩේ වැටහෙන සුද්දස්ඨකේ ඒ යකඩට අනුරූපව තද ගතියකින් වැටහෙන්නට ඕනේ නේ. නැත්තම් නැත්තම් මොකද්ද එයාගේ ඒක එයා දකින්නේ එයාට දෙත් එක්ක එයාටම එක ගැළපෙන්නක් නැති වෙනවා.
ඒ කියන්නේ සයින දැන් එකම සුද්දාෂ්ටකේ නම් හැමතැනම තියෙන්නේ.
ඔව්.
එතකොට තදගතියක් එක පොල්ලක තදගතිය අඩුයි යකඩක තදගතිය වැඩි කියලා කියන්න කොහොමද බෑනේ නේද?
බැරි වෙනවා. එතකොට ඒ නිකන් සාමාන්‍ය
හැම දෙයකම තියෙන ගති ලක්ෂණ තදගති රසණ ගති ඔක්කොම එක වෙන්න ඕනේ.
ඔව්. එහෙම එකම මෙතන අංශු ගොඩක් තියෙනවා කියන බොහෝ අයට වෙන්නේ එයාර ඒක ඇත්තට මේ අපේ තමන්ම පිළිගන්නා වූ ප්‍රායෝගිකව පිළිගන්නා වූ ස්වභාවය අමතක කිරීමක් සිද්ධ කරනවා. මේක පද්ධතියක් වශයෙන් කරන බැඳීම අමතක කරනවා. ඒකෙම තිබෙන්නා වූ තදගතිය අමතක කරනවා. දැන් ඒක ඒ කියන්නේ දැන් ඒ පුද්ගලයාම තමන්ට වංචාවක් කරගන්න. දැන් උදාහරණයක් ලෙස ඒ පුද්ගලයාම ඔන්න අපි හිතමු කවුරු හරි කියනවා මේකේ අංශු ගොඩක් විතරයි තියෙන්නේ කියලා. හරි. ඒ පුද්ගලයාම අපි හිතමු ලොකු යකඩයක් තියෙනවා කියලා. එයා ඒක උස්සන්න ඉස්සෙල්ලා එයා ලියක් උස්සනවා වගේ දර යකඩ උස්සන්න යන්නේ
නෑ නෑ ඊට වඩා බර වැඩි.
එයා දැන් මේක බරයි කියලා දන්නවා. එයා ඒකටම ලැහැස්තිලා තමයි මේක උස්සන්න යන්නේ. හරි. එතකොට එයා ඒ වෙලාවේදී මේක යකඩයක් කියලා හිතෙන් පිළිගන්නවා. ඒක තද මේක බරයි කියලා. හරි. අපි ඇතති අම්බල්ලා කියනවා මේක අංශු ගොඩක්. යකඩයක් නෑ මුකුත් නෑ කියලා. හරි. එතකොට එයාම එයාට පරස්පරයක් කරගන්නා වූ ස්වභාවයක් තියෙනවා. එතකොට තමන්ගේම සිතත් එක්ක තමන් රැවටිල්ලක් වගේ දෙයක්. හරි. එතකොට අපි ධාතු ගන්න ඕනි ප්‍රායෝගික ඒ තියෙන දේ තුලින්මයි. පිටින් අපිට ඇත්තටම හිතා ගන්න අවශ්‍ය නැහැ. ඒ තමන්ට වැටහෙන දේවල් තුලින්ම අපිට ඊට පස්සේ අනිත්‍ය සංඥාව ගොඩනගා ගන්නත් පුළුවන්. ඒතර ඒක තමන්ගේ ජීවිතයත් එක්ක භාවනාව එකට තුලණය වෙලා එකට සමගාමීව යනවා එතකොට. නේද? තමන් ජීවිතේ දැන් ගෑනු කෙනෙක් හරි පිරිමි කෙනෙක් හරි දකින්න නේ. එතකොට එයාගේ තමන්ට හිතෙනවා දැන් මෙයාගේ කයේ මේ වගේ ස්වභාවයක් පහසක් තියෙන මේ වගේ රසණයක් තියෙන්නේ නේ. එතකොට අන්න ඒ හිතන එකත් එක්ක තමයි තමන්ට කෙලෙස් හටගන්නේ. තමන්ටම එයාගේ කය ඇලුවොත් එහෙම. එතකොට පිටුම් බලු පෙටියක් ඉන්න. බලු පෙටිය වැතර දකිනකොට ආමි බලු පෙටිය ඇලුවොත් මේ වගේ සින්ද ගතියක් දැනෙන්නේ. හරි. ඊට පස්සේ මේ වගේ උගේ ඇඟේ රසණය මට දැනෙවි කියලා තමන්ට හිතෙනවනේ. එතකොට අන්න ඒකත් එක්කනේ අපිට බලු පෙටිය අල්ලන්න හිතෙන්නේ. එතකොට කෙලෙසේ හටගෙන තියෙන්නේ කොහොමද? තමන්ට දැනුණා වූ ධාතු ස්වභාවය මත නේ. එහෙනම් අර දැනෙනා වූ ධාතු ස්වභාවයේ අනිත්‍යතාවය වැටහුනොත් අර කෙලෙසි හටගන්න එකක් නෑ. අර කෙලෙසි ඒ වගේ මේ බල්ලවල්ලන්න හිතන කෙලෙසි හටගන්න එකක් නෑ. හැබැයි අර ඒක හිතන්නේ නැතුව මේක මොනාරි එකම වර්ග සුද්දස්තක තියනවා කියලා ඒක අනිත්‍යතාවයක් ගැන නිකන් හිතෙන්ම වාගත්තට අර කෙලෙසි අඩු වෙන්නේ නෑ. ප්‍රායෝගික වෙන එක අඩු වෙන්නේ නෑ. ඉතින් ඒකයි බුදුරන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රේ
එහෙමනම් ඉතින් අර අන්වීක්ෂ වලින් බලන විද්‍යාඥයෝගේ නම් කෙලෙස සංසිඳෙන්න එපේ.
නොරෙහෙම් වෙන්නේ නෑ. සතිපට්ඨාන සූත්‍රය බුදුරන් වහන්සේ පැහැදිලිව කියන්නේ මේ ශරීරය අනිත්‍ය ස්වභාවය. එක එක ධාතු හතර කියලා ගන්න මේ ඊටසමාල මිනිහේ අනිත්‍ය ස්වභාවය. ඊට පස්සේ අස්ති ගොඩේ අනිත්‍ය ස්වභාවය. ඕවනේ පෙන්වලා දෙන්නේ. මේ දෙතිස් ගුණපේ අනිත්‍ය ස්වභාවය හැම කොටසකම තියෙන සමුදය ධර්මානුපස්සේ වය ධර්මානුපස්සේ කියලා. මොකද ඒ ලොකු දෙයක් කියලා ගන්න දෙයක් වුණත් අනිත්‍ය ස්වභාවය අපි හිතද්දි අවසානයේ අපිට වැටහෙන්නේ ධාතු අනිත්‍ය ස්වභාවය තමයි. එහෙනම් අපි අස්ති ටිකක් අපි මතක් කරනවා අර බුදුරන් වහන්සේ කියපු පරිදි මේක දිරලා සම්පූර්ණයෙන්ම දිරලා යනවා ටිකෙන් ටික. අවුරුද්දක් විතර එළිය දාලා තිබ්බොත් අස්ති පංජරේ. ඒක මතක් කරනකොටම දැන් අපි මේ සමූහයක් ගැන එකවර හිතන්නේ ගන්නෙ. ඒතර අපිට අර ජීවමාන ශරීරයක තියෙන අස්ති අනිත්‍ය ස්වභාවයම තමයි ඒක නිසා ප්‍රකට වෙන්නේ. අස්ති අනිත්‍ය ස්වභාවය කියලා ගත්තාම අන්තිමට අපිට තේරෙන්නේ ඒ අස්ති පංජරයේම තියෙන බැඳීම අනිත්‍ය වෙලා. ඒකෙම තියෙන තදගතිය දැන් මේ නැති වෙලා. ඒකෙම තිබ්බ වායගතිය දැන් නැති වෙලා. විශේෂයෙන් තදගතියයි බැඳණයයි දැන් නැති වෙලා. දැන් අර මේ අවුවේ කාලයක් තිබ්බ අස්ති ටික එළිය තිබ්බ ටික දැන් පොඩ්ඩක් අල්ලුවකම කැඩෙන තත්ත්වයට ඇවිල්ලා නිකන් රිජි ෆෝම් කෑල්ලක් වගේ.
අවසානයේ තන දැන් ඔය කා දැන් ඔය සතර සතිපට්ඨාන කායනුපස්සනාවෙත් භාග්‍යතුන් වහන්සේ කියනවා දැන් ඔය පටිකෝල මනසිකාරය ගත්තා සමුදය වය දකින්න කියනවා නේද?
ඔය හැමකෝම
දැන් අසූචි ගොඩක් ගත්තත් ඒ කියන්නේ තෙතිස් කුණපේ ගත්තා සමුදය වය දකින්න කියනවා නම් ඒක මේ පරමාර්ථමය ස්වභාවයක් සිවුම් රූප වල අනිත්‍යතාවය දැකිය යුතුයි. ඊට වඩා ගොරෝසු ඔය වගේ අසු දෙතිස් කුණපයන්ගේ අනිත්‍යතාවය නොදැකිය යුතුයි කියලා මෙතනදි කතා වෙන්නේ නැහැ. දැන් දෙතිස් කුණපේ සමුදය වයත් දකින්නයි කියන්නේ.
කියලා කියන්නේ. ඒතර මේකේ අන්තිමට අපිට තේරෙන්න ඕනි ඒ කියන්නේ මේ අමුතු දෙයක් අපි සංකල්ප වශයෙන් හිතාගෙන නැතුව අපිට ගෝචර වෙන දේවල් වලම අපිට ඒ විදිහට අනිත්‍ය සංඥාව ගොඩනගන්නට පුළුවන්. එතකොට මේ ලීයක් අනිත්‍යයි එහෙම නැත්නම් මේ අස්තිතිකේ අනිත්‍ය ස්වභාවයේ හිතුවයි කියන එකේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකෙන් අපිට අනිත්‍ය සංඥාවම තමයි වැඩෙන්නේ.
ඒ කියන්නේ සන්න දැන් ওই සතසූර්යාගමන සූත්‍රෙත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නිර්වලහත අපායලා අන්තිමේදී මේ පෘථුවිය අලුත් ඉතිරි වෙන්නේ නැහැ, දැලුත් ඉතිරි වෙන්නේ
නැහැ.
මේ එතකොට මේ සියලු සංස්කාරය අනිත්‍යයි කියනවා.
ඔව්.
එතකොට දැන් ඒකනම් අපිට මේ පේන මේ ගොරෝසු ස්වභාවයක් ගැනනේ ඔය කතා කරන්නේ නේද?
ඉතින් මේ මේ ඒක නිසා අර මේ තරෙන් වැස්සන මුලින්ම ඇහුවේ එකයි මේ පරමාර්ථ ප්‍රඥප්ති කියලානේ ඇහුවේ. එතකොට අර පඤ්ඤප්ති කියලා කියන දේවල් මේ පඤ්ඤප්ති කියන දේවල් බුද්ධ කාලේ භාවිතා වුණේ
නම් කරා
ඕනෑම දෙයකට කරන මිනිසුන්ට වැටහෙන්නා වූ යම් ධර්මයකට කරන නාමකරණය. හරි. එතකොට ඒක නිසා මේ පරමාර්ථයේ විරුද්ධාර්ථය නෙමෙයි පඤ්ඤප්ති කියලා කියන්නේ. පරමාර්ථ කියලා අපි දැනට හිතමු මේ පරමාර්ථ කියලා කියන්නේ ලෝකයේ සැබෑවටම ඇති දේ කියලා. එතකොට සැබෑවටම ඇති දේ වල විරුද්ධාර්ථය නෙමෙයි සම්මුති කියලා කියන්නේ. ඒක නිසා.
අයතරින් තමයි නැත්තම් පැටලෙන්නේ නේද?
දැන් අපි කුසලයේ අකුසලයේ ගාම කුසලයට විරුද්ධයි නේ අකුසලේ නේද? ඒ වගේ නෙමෙයි මේ පරමාර්ථයට විරුද්ධ නැහැ සම්මුතිය. පරමාර්ථය හඳුන්වන්නත් වචනේ පෙ.
එහෙමයි.
එතකොට ලෝකේ ඇත්තට නැති දෙයක් හඳුන්වන්නේ මිනිස්සු වචන. එතකොට අර ඇත්තට තියෙන දේවල් නිරෝධ සමාපත්තිය, එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර වගේ දේවල්, ඒ හොරෑම දෙයක් මේ ඒ හඳුන්වන්න නම් ඕනේ. නිවන කියලා හඳුන්වන්නේ නමකින්නේ නිවන කියන නමෙන්. එතකොට ඒක ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මේක විරුද්ධ ආර්ථයක් නෙමෙයි. පරමාර්ථ සම්මුති කියලා නිකන් සමාන විරුද්ධ අර්ථයකින් ගත්තා. ඒතර තමයි ඒක අර විදිහේ තේරුම් ගත්තා නම් කිසි පටලවිල්ලක් නැහැ. මේවා තියෙනවා ස්කන්ධ ධාතු ආයතන. ඒවට ඒවා සහ ඒවයි ක්‍රියාවලි ඇති නැති බවන් ඔස්සේ මිනිස්සු පණවපු නම්. ඒක ඉතින් ඒකට අරක විරුද්ධ නැහැ.